ආදරණීය දුවේ පුතේ, ඌවේ ගුරු ගෙදර ශිෂ්‍යත්ව පාඩමින් අද ඔබ හමුවන්නේ පරිසරය පාඩම සමග බණ්ඩාරවිල මධ්‍ය මහාවිද්‍යාලයේ අනුෂ්ක නුවන්ප්‍රිය ගමගේ ගුරුතුමා සමග, බණ්ඩාරවිල ශාන්ත ජෝසප් විද්‍යාලයේ චන්ද්‍රිකා උදයන්ති අමරතුංග ගුරුතුමිය. අපි එහෙමනම් ශිෂ්‍යත්වය පරිසරය පාඩම සමග එක්වෙමු.
මහවැලි කැලණි කළු වලවේ යන ගංගා, සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා, බෑවුම් තැනි තලා හෙල් අතරින් රිංගා, මේවා ගලයි මිනි කැටදිය යට හංගා.
පීබි අල්විස් පෙරේරා මහතා විසින් රචිත මේ මගේ රට කවි පන්තියේන කවියක් නේද ටීචේ ගායනා කළේ?
ඔව්. අද අපි මොනවද පරිසරයේ පාඩමින් කතා කරන්න යන්නේ කියලා සර්ට කියන්න පුළුවන්ද?
කවියෙන් නම් කියුනේ ගංගාවල් ගැන. ඒ නිසා මං හිතන්නේ අද අපි ජලය කියන මාතෘකාව යටතේ පාඩමක් නේද මේ ඉදිරිපත් කරන්න යන්නේ. එහෙනම් දුවේ පුතේ අපිත් එක්ක එකතු වෙනද ජලය පාඩමට නේද? එකතු වෙන ගමන්ම දැනුම ගොඩක් එකතු කරගමු නේද? ජලයේ වටිනාකම, ජලය ඇයි අපි පරිසම් කරන්න ඕනේ, ජලයේ තියෙන ප්‍රයෝජන ගැන ඔබට දැනගන්න පුළුවන් පාඩමට දිගටම සවන් දුන්නොත්.
ලෝකේ බී උණු දවසේ ඉඳලා වතුරයි කාගෙත් මිතුරා සැමදා, ලෝකේ බී උණු දවසේ ඉඳලා වතුරයි කාගෙත් මිතුරා සැමදා.
මේ මිහිතලේ ජීවයක් තියෙනවා නම් ඒ ජලය නිසාමයි. කවදාහරි මේ මිහිතලෙන් ජලය තුරන් වෙලා ගියොත් එහෙම ජීවයක් තුරන් වෙලා යනවා. ජලය කියන්නේ ලෝකේ පැවැත්මට හේතු වන ප්‍රධානතම සාධකේ. මේ ජලය මොන වගේද? මොන රසද? සුවඳද? මොන වගේ හැඩයක්ද ගන්නේ? ඒ මොන පාටද?
හොඳයි, කලබල වෙන්න එපා. ඒ හැම ප්‍රශ්නයකටම මම එහෙම උත්තර දෙන්නම්. ජලයට පාටක් නැහැ. පිරිසුදු ජලයට පාටක් නැහැ. ගඳක් සුවඳකුත් නැහැ. රසයකුත් නැහැ. නිශ්චිත හැඩයකුත් නැහැ. ඉතින් ඒ නිසා තමයි දමන ඕනෑම භාජනයක හැඩය ගන්න ජලයට පුළුවන් වෙන්නේ. පැහැදිලි නේද? ජලයට රසක්, සුවඳක්, පාටක්, හැඩයක් නැහැ. ලෝකයේ පවතින ජලය විවිධාකාරයෙන් පවතිනවනේ. ඉතින් දුවේ පුතේ, අපි දන්නවා මේ ලෝකයේ තියෙන සියලුම ජල ප්‍රමාණයන් අපි ගොඩවල් 100කට වෙන් කළොත්. ඔන්න සරලව හිතලා බලන්න, ලෝකයේ තියෙන හැම තැනම තියෙන ජලය අපි ගොඩවල් 100කට වෙන් කරනවා. ගොඩවල් 100කට වෙන් කරාම ගොඩවල් 97කම තියෙන්නේ කරදී. ඒ කියන්නේ මුහුදු ජලය, ලවණ මිශ්‍ර ජලය. 97%ක්ම තියෙන්නේ කරදී. දැන් තව 3%ක් තියෙනවනේ. ওই 3%ෙන් 2%ක්ම තියෙන අයිස් විදිහට. නේද? ඔබ දකිනව නේද? අයිස් තියෙන රටවල්, හිම මිදුණු රටවල්. ඉතින් 2%ක් අයිස් විදිහට. දැන් ඉතින් හිතට දැනෙනවා 1%ක් ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් මගේ පැටවුනේ හිතට ගන්න, අපිට අපේ පෘථුවියේ වැඩි ප්‍රමාණයක් ජලය තිබුණට මිනිසුන්ට නැත්නම් සතුන්ට මේ ශාකවලට, ගොඩබිම තියෙන ශාකවලට භාවිතයට ගත හැකි ජලය තියෙන්නේ 1%ක් පමණයි. ඉතින් පානය කරන්න, වගා කටයුතු කරගන්න, සානිකුත් කටයුතු කරගන්න 1%ක් ජලය තියෙන්නේ. ඉතින් ජලය රැක ගන්න ඕනි කියන පණිවිඩය මුලින්ම කියනවා මම මේ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරනකොට. ආයිත් මම කියන්නම්, ජලය කොටස් 100ක් තියෙනවා කියලා හිතන්න. නැත්තම් ලෝකේම තියෙන ජල අපි කොටස් 100කට වෙන් කළොත් කොටස් 97ක්ම තියෙන කරදිය, මුහුදු වතුර. 2%ක් අයිස් වෙලා තියෙන ජලය. 1%ක් පානයට සුදුසු ජලය. ඉතින් දුවේ පුතේ, බොහොම සීමිත ප්‍රමාණයයි අපිට ජලය තියෙන්නේ. ජලය අර පිටිමැස්මින් පාවිච්චි කරන්නම ඕන.
ඉතින් බලන්නකෝ, අපි මේ ජල සම්පත කොයි තරම් පරිසම් කරගන්න ඕනිද කියලා. අපි බලමු අපේ පොඩිත්තන්ට ජලය කියන පාඩමේදී ගෙන ගන්න තියෙන මොනවද කියලා. ඔයාලට මතකද පුංචි පරීක්ෂණයක් කළා? මෙන්න මේ දේවල් ඒ පරීක්ෂණයට ගත්තා. ලෝහ හැඳ, මෙන්න මේ ලෝහ හැඳ ලී හෝ ප්ලාස්ටික් මිටක් සහිත එකක් වෙන්න ඕනි. ඊට පස්සේ ඉටිපන්දමක්, ටින් පියනක්, ගිනි පෙට්ටියක්, ඒ වගේම ජලය ස්වල්පයක්. මෙන්න මේ ටික අරගෙන තමයි මේ පරීක්ෂණය ඔගොල්ලන් කළේ. තුළු පුතාලට හොඳට මතක ඇති එහෙනම් මේ පරීක්ෂණය කරපු ආකාරය. ඔගොල්ලෝ අත්හදා බලන්නත් ඇති. ඉතින් එහෙම කරාමනේ අපිට හොඳ මතකයක් එන්නේ නේද? අපි බලමුකෝ ඒ පරීක්ෂණයේ ආයතනයක් මතක් කළා. මේ පරීක්ෂණයේ අරමුණ උනේ ජලය රත් කළාම මොකද වෙන්නේ කියන එක බලන්න. කොහොමද අපි මේ පරීක්ෂණය සැලසුම් කළේ? බලට මතක ඇති ඉටිපන්දමක් පත්තු කරලා අර ලෝහ හැන්දට ජලය ස්වල්පයක් දාලා ඒ මිටලි හෝ ප්ලාස්ටික් නිසා අපිට අල්ලගෙන ඉන්න පුළුවන්. අපි අර ඉටිපන්දම් දැල්ලට ඒ හැන්ද අල්ලගෙන හිටියා. ඉතින් ටිකක් වෙලා යද්දි මේක හොඳට නිරීක්ෂණය කළාම මොනවද දූල පුතාල දැක්කේ? සර්ටත් මතක ඇතිනේ මේ පරීක්ෂණය? පොඩ්ඩක් මතක් කරලා දෙන්නකෝ.
අපිත් පාසලේදී අපේ දරුවොත් එක්ක මේ පරීක්ෂණය කළා. ඉතින් ඔන්න පුංචි පැටවුන්ට මතකද? මතක නැත්තම් මේ පාඩම ඉවරුණාට පස්සේ දෙමව්පියන් සමග අනතුරක් කරගන්නතු මේ පරීක්ෂණය ඔයගලන්ට ගෙදරදී කරලා මේ අත්දැකීම තහවුරු කරගන්නත් පුළුවන්. ඉතින් දුවේ පුතේ ඔයාලා දැක්ක නේද මේ පරීක්ෂණය අවසන් වෙනකොට ජලය රත් කළාම වාෂ්ප වෙනවා කියලා. ඒ නිසානේ අර හැන්දේ තිබුණු ජලය ටික නැති වුණේ නේද? මහා පුදුමයක්. ටිකක් වෙලාගෙන් අර හැන්දේ තිබුණු ජලය ටික නැති වුණා. අපි ඒකට කියනවා රත් වෙනකොට ජලය වාෂ්ප වෙනවා කියලා. ඉතින් මේ අපේ මිහිතලයේ විවිධ ආකාරයෙන් පවතින ජලය මතට හිරු එළිය වැටුනාමත් වෙන්නේ ඔය ක්‍රියාවලියම තමයි. ඒ නිසා තමයි වාෂ්පෙලා ඉහළ යන ජල බිඳු ඝනීභවනය වෙලා නැත්තම් ආයිත් නේද මොකක් වෙලාද වලාකුළු වල එකතු වෙලා වලාකුළු වලට නේද වතුර වැඩිපුර එකතු වුණාම නැත්තම් ජල වාෂ්ප වැඩිපුර එකතු වුණාම වැස්ස කියලා ආයිත් අපේ පොළොවට ලැබෙන්නේ. ඉතින් ජලය වාෂ්පෙන බව හඳුනාගත්තම ඒ වාෂ්පෙන ජලය යන්නේ ඉහළට. මොකද වාෂ්ප බරාඩුවේ ඉහළට යනවා. ඉහළට ගිහිල්ලා වලාකුළු වල තැන්පත් වෙනවා. වලාකුළු වල තැන්පත් වුණාට පස්සේ වර්ෂාව ලෙස නැවත ඒ ජලය පොළොවට ලැබෙනවා. ඉතින් ඔබ හැම වෙලෙම දීච්ච චක්‍රයක් වගේ, රවුමක් වගේ. ඉතින් ඔය චක්‍රයට අපි කියනවා ජල චක්‍රය කියලා.
ඔව්. මේ පරීක්ෂණයත් එක්කම තවත් දෙයක් සිදු කළා හුංචි ඔබට මතකද? ඒ විදිහට දැන් අපි රත් කරානේ ජලය. ඒ රත් කරන ජලය ඉහළින් වාෂ්ප වෙන ආකාරය, දුම වගේ උඩට යන ආකාරය ඔබ දකින්න ඇති. මෙන්න මේ උඩට යන ඒ ටික රඳව ගන්න අපි ටින් පියනක් අල්ල ගන්නවා. ටින් පියනක් ඇල්ලුවාම වාෂ්ප වෙලා උඩට යන ජලයේ කොටසට ඒ ටින් පියන මත රැඳෙනවා අර පිටතට ගිය ජල වාෂ්ප. ටික වෙලාවක් යනකොට ඒ ටින් පියනට අල්ලගත්ත ජල වාෂ්ප වලට මොකද වෙන්නේ? දුලබුතාලට පේන්නේ නැති ඒ ජල වාෂ්ප ජල බිඳු විදිහට බේරෙනවා. ඉතින් මොකද ඒ උනේ? ඒකෙන් මොනවද ඉගෙන ගත්තේ? ඒ කියන්නේ ජල වාෂ්ප සිසිල් වුණහම අපට නැවත ජලය ලැබෙනවා කියලා දුලපුතාලා ඒකෙන් අවබෝධ කරගන්න ඇති. ඒ වගේම තමයි මේ ක්‍රියාකාරකම හා සමාන තවත් අත්දැකීමක් පුංචි ඔයාලට ගෙදරදීම ලබන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න මේවා තනියෙන් නම් කරන්න යන්න එපා. අනතුරුදායකයි, වැඩිහිටියගේ උදව් ඇතිව අවධානය ඇතිව කරන්න බලන්න. කේතලේ දන්නවනේ පුතාල වතුර ලිපේ තියන්නේ අපේ අම්මලා නේද? වතුර රත් කරනකොට කේතලේ කෙමිය. ඒ කෙමියෙන් ජල වාෂ්ප පිට වෙනවා. ඉතින් මේ කේතලේ කෙමියෙන් පිට වෙන ජල වාෂ්ප ටික අපි අර වගේ පියනකට හරි නැත්නම් ඒ හා සමාන වෙනත් දෙයකට එකතු කරගත්තොත් ටික වේලාවක් යනකොට මොකද වෙන්නේ? ඒ ජල වාෂ්ප ටිකත් නැවතත් සිසිල් වුණාම ජලයේ බවට පත් වෙලා බිමට හරි අපේ අතට හරි වැටෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ වගේ අත්දැකීම් ගන්නකොට කවදාකවත් කොයිම විටකවත් තනියෙන් නම් මේවා කරන්න යන්න එපා. වැඩිහිටි අවධානය ඇතුව සිදු කරන්න කියලා මම ආදරයෙන් ඉල්ලනවා.
ඔව්. ඉතින් පුතේ දැන් වාෂ්ප වීමේ ක්‍රියාවලිය ගැන කතා කරා. ජලය රත් වෙනකොට වාෂ්ප වෙනවා. එහෙනම් අපි මිනිස්සු හරි බුද්ධිමත්නේ. මේ ජල වාෂ්ප වලින් මිනිස්සු ප්‍රයෝජන ලබා ගන්නවද නැද්ද? මොකද හිතෙන්නේ? ඔව් නේද? මතක් කරලා බලන්නකෝ. අපි කන්න ආසම රස කෑම වර්ග කීපයක් තියෙනවා. ජල වාෂ්ප වලින් තමයි හදාගන්නේ. ජල වාෂ්ප වලින් තමයි තම්බගන්නේ. පිට්ටු හදන්න නම් ජල වාෂ්ප ඕනේ. ඉන්දියාප්ප හදන්න ජල වාෂ්ප ඕනේ. ඒ විතරක් නෙවෙයි දේශීය රස කැවිල්ලක් නේ හැලප. හැලප හදන්න ජල වාෂ්ප ඕනේ. ඒ විතරක් නෙවෙයි වඬු ආප්ප කියලා තියෙන්නේ. නේද? වඬු කියලා සමහර ප්‍රදේශවල කියනවා මේ වඬු ආප්ප කියන වචනේ නොකිය. ඉතින් ඔය අපි සඳහන් කරපු ආහාර වර්ග පිළියෙල කරගෙන ජල වාෂ්ප ප්‍රයෝජනෙට ගන්නවා. ඉතින් ආහාර විතරක් නෙවෙයි අපේ දේශීය වෙදකමේදී ඖෂධ වර්ග තඹ ගන්නත් අපි ජල වාෂ්ප යොදා ගන්නවා. හැබැයි මේ දිනවල ගොඩාක් හැම නිවසකම වගේ සිදු කරන ක්‍රියාවලියක් තමයි මේ ජල වාෂ්ප මුහුණට ඇල්ලීම නේ. අපි කියනවා දුම් අල්ලනවා කියලා තේරෙන භාෂාවෙන්. මේ දුම් ඇල්ලීමේදී කරන්නේ පුතේ ජල වාෂ්ප ටිකක් ශරීරයේ ඇතුළට යවලා අපේ ඇඟේ තියෙන විස බීජ ටික විනාශ කරගන්න එක නේද? විශේෂයෙන්ම මේ නාසය මුඛය ආශ්‍රිතව තියෙන විස බීජ විනාශ කිරීම තමයි සිදු කරන්නේ. ඉතින් දුවේ පුතේ මතක තියාගන්න ජල වාෂ්ප වීම ගැන ගොඩක් දේවල් අපි කතා කරා. ජල වාෂ්ප වලින් අපි ආහාර සකසා ගන්නවා, ඒ වගේම දේශීය ඖෂධ වර්ග සකසා ගන්නවා. ඒ විතරක් නෙවෙයි, අපි සෙම්ප්‍රතිශ්‍යාවගේ තේන විදිහට ගෝ තේම හැම්බිරිසහ වගේ ඩක් හැදුනම ඒක සුව කරගන්නත් අපි මේ ජල වාෂ්පයන් මුහුණට අල්ලගෙන නැත්තම් දුම් අල්ලලා ඒ වගේ ක්‍රියාවන් වල නිරත වෙනවා.
ජල වාෂ්ප කියන්නේ එතකොට ඖෂධයක් නේද සර්?
ඕනේ ටීචර් නේද? ඒ හැදෙන ලෙඩේ රෝගේ අණුව තමයි ජල වාෂ්ප යොදා ගන්න ඕන.
ඔව්. අපි බලමු තවත් පරීක්ෂණයක් ගැන. අයිස් කැට අරගෙන පරීක්ෂණයක් කළා පුංචි ඔබට මතකද? මෙන්න මේ දේවල් අපි ඒ පරීක්ෂණයට යොදාගත්තා. භාජන තුනක්. එක හා සමාන ප්‍රමාණයේ භාජන තුනක්. එක භාජනයක් හිස්. අනෙක් භාජනයට දානවා සාමාන්‍ය ජලය. අනෙක් භාජනයට දානවා උණු ජලය. එතකොට ඔන්න භාජන තුනක් ගන්නවා. ඒ භාජන තුනෙන් එක භාජනයක් හිස්ව තියෙනවා. දෙවෙනි භාජනයට සාමාන්‍ය ජලය දානවා. තුන්වෙනි භාජනයට උණු ජලය දානවා. මේ භාජන තුනටම සමාන ප්‍රමාණවලින් අයිස් කැට දානවා. ඉතින් ඊට පස්සේ අපි නිරීක්ෂණය කරනවා මොකද වෙන්නේ කියලා. ඉක්මනින්ම දිය වෙන්නේ කුමන බඳුනේ තිබුණු අයිස් කැටයේදස?
තුවේ පුති ඔයාලා දන්නව නේද, අයිස් කැටයක් කියන්නේ ජලය ශීත වෙලා උෂ්ණත්වය අඩු වෙලා. ජලය උෂ්ණත්වය අඩු වීමකට ලක් වුණාම ඝන වෙනවා, අයිස් වෙනවා. ඒ වගේම ජලය ගොඩාක් රත් වුණාම වාෂ්ප වෙනවා. දැන් ඔබට මේ වෙනස හඳුනා ගන්න පුළුවන් නේද? ගොඩාක් සීතල වුණාම ජලය ඝනයක් බවට පත් වෙලා නේද අයිස් බවට පත් වෙනවා. ගොඩාක් උණුසුම් වුණාම ඒ වාෂ්ප වෙනවා. එහෙනම් උණුසුම් වෙන්නේ නැතුව සීතල වෙන්නේ නැතුව මැද තියෙනකොට නේද ටීචර්? අපි කියන සාමාන්‍ය ජලය කියලා. එහෙනම් දුවේ පුතේ උණු වතුරට අයිස් කැටයක් දාපු මොකද්ද වෙන්නේ? උණු වතුර උණුයි අයිස් කැටය සිසිල්. ඉතින් සිසිල් එක්කෙනා ඉක්මනින්ම අර උණුසුම් වතුරේ තියෙනකොට ඉක්මනින්ම දිය වෙලා යන්න පටන් ගන්නවා. ඉතින් අපිට මෙතනදී හඳුනා ගන්න පුළුවන් අයිස් කැටයක් ඉක්මනට දිය වෙන්නේ උණු ජලයේ. එතකොට ටීචර් හිස් බඳුන් එකත් ඉක්මනින් දිය වෙන්න පටන් ගන්නවා. මොකද පරිසරයේ තියෙන උෂ්ණත්වයත් එක්ක සාමාන්‍ය ජලයේ තියෙන එක. එතකොට ජලයේ උෂ්ණත්වයත් එක්ක තමයි මේ වේගය අපිට තීරණය කරගන්න වෙන්නේ. නේද? අපි දැන් නුවරළියේ බණ්ඩාරල වගේ ප්‍රදේශයක නම් ඉන්නේ සාමාන්‍ය ජලය තරමක් සීතලයි. ඉතින් හෙමීට ඒ කියන්නේ ක්‍රමයෙන් සාමාන්‍ය ජලයේ තියෙන අයිස් කැටය දිය වෙන්න පුළුවන්. නමුත් අපි ටිකක් අනුරාධපුරයේ නැත්තම් මොණරාගල වැල්ලවාය වගේ ප්‍රදේශයකට ගියොත් පරිසරයත් උණුසුම් ජලයත් උණුසුම්. එතකොට තරමක් වේගයෙන් මේ සාමාන්‍ය ජලයේ තියෙන දිය කැටෙත් මේ අයිස් කැටයත් දිය වෙන්න පුළුවන්.
ඔව් සර්, ඒක පාරිසරික හේතු මත වෙනස් වෙන්න පුළුවන් නේද?
ඔව්. ඉතින් දුවේ පුතේ අන්න එහෙම හිතන්න ඕනේ. ඔබ ඉන්න ප්‍රදේශයත් එක්ක අපි මේ කියන කරුණු වලින් හිස් බඳුනේ තියෙන අයිස් කැටයත් සාමාන්‍ය ජලයේ තියෙන අයිස් කැටයත් දිය වෙන වේගයේ වෙනස්කමක් ඔබට හඳුනා ගන්න. හැබැයි වෙනසක් නොවන කාරණාවක් තියෙනවා නේද ටීචර්? උණු ජලයට දාන අයිස් කැටය නම් ඉක්මනින්ම දිය වෙනවාමයි.
ඔව්, ඒක තමයි මුලින්ම දිය වෙන්නේ. සර්, තව වැදගත් දෙයක් අපි තුල පුතාලට මතක් කරලා දෙමු. අපි වතුර භාජනයක් අරගෙන අයිස් කැටයක් වතුර භාජනයට දානවා. ඉතින් මේ අයිස් කැටය වතුර භාජනයට දානවත් එක්කම මොකද වෙන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ දේවල් ගැනත් අපේ දූල පුතාලට ප්‍රශ්න තියෙන්න පුළුවන්. පරිසරයේ කොටසදී අහුවෙලා තියෙන්න පුළුවන්. අපි ඒ ගැන ටිකක් මතක් කරලා දෙමුද?
ඔව්. ඉතින් දුවේ පුතේ පොඩ්ඩක් හිතට ගන්නකො මේ දේවල්. අර හුමාලයේ සම්බන්ධව තමයි අපි කිව්ව දෙමව්පියන්ගේ අවධානය යොමු කරන්න කියලා. මේ දේවල් ඔබට තනිව කරන්න පුළුවන්. අපේ පාඩමට සමන් දුන්නට පස්සේ ඉක්මනින්ම නේද ඔබේ නිවස සීතකරණයක් තියෙනවා නම් අයිස් කැට කීපයක් අරගෙන ඔබට මේ පරීක්ෂණය කරලා අත්දැකීම් ලබන්න පුළුවන්. මේ සරල අත්දැකීම්. අපි මේ ලබන අත්දැකීම් අපේ ජීවිතේ යම් යම් කාර්යයන් පහසු කරගන්නත් යොදා ගන්නවා කියලා ඔබට ඉදිරියේදී දැනගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ, අපි සාමාන්‍ය ජල භාජනයකට අයිස් කැටයක් දැම්මොත් මොකද වෙන්නේ? අයිස් කැටේ තරමක් බරයිනේ. මොකද වෙන්නේ? එකපාරටම ගිලෙනවා. ගිලුණට ජලය තමයි මේ ඝන වෙලා තියෙන්නේ. ඒ නිසා ආයෙත් උඩට ඇවිල්ලා පා වෙනවා. හැබැයි පා වෙනකොට රබර් බෝලයක් වගේ ටීචර් උඩටම ඇවිල්ලා පා වෙන්නේ නැහනේ. ටීචර් කොහොමද දැකලා තියෙන්නේ? නිරීක්ෂණය කළා තියෙන්නේ කොහොමද? අයිස් කැටය පා වෙන්නේ කොපමණ වගේ උසකින්ද? නැත්තම් ගිලිලමද උඩමද? පොඩක් අපිට පැහැදිලි කළොත්.
අයිස් කැටෙන් භාගයක් විතර, එහෙම නැත්නම් එහා අපි කියනවා අයිස් කැටෙන් අඩක් විතර ජලයේ ගිලිලා තමයි පා වෙනව දැකලා තියෙන්නේ.
ඔව්. ඉතින් දුවේ පුතේ, මම පුංචි උදාහරණයක් ඔබට කියන්නද? ඔබ දන්නවද ලෝක ප්‍රසිද්ධ චිත්‍රපටයක් තියෙනවා ටයිටැනික් කියලා. ඒ ටයිටැනික් කියන චිත්‍රපටය නිර්මාණය කරන්නේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන්. ඇත්තටම ඒ කාලේ, දැන්ට අවුරුදු 100කට වඩා ඉහත කාලයක වෙච්ච සත්‍ය සිදුවීමක්නේ. ඒ අවුරුදු 100කට විතර කලින් ලෝකේ හදපු හොඳම ආරක්ෂිතම නැව කියලා තමයි ටයිටැනික් නෞකාවට නම් කරේ. නමුත් මේ නෞකාව රාත්‍රී කාලයේ ගමන් කරනකොට ලොකු අයිස් පරයක නැත්නම් ලොකු අයිස් කුට්ටියක තමයි හැප්පෙන්නේ. ඉතින් අයිස් කැටයේ මේ වතුරෙන් මතුපිට තිබුණු ප්‍රමාණයට වඩා විශාල කොටසක් දී යට තිබිලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි නැව දෙකට කැඩලා මුහුදුපත් වෙලා ලොකු අනතුරක් සිදු වෙන්නේ ලෝකෙම කම්පා වෙච්ච. ඉතින් ඒ වගේ වonna ඔබට මතක තියාගන්න පුළුවන් අයිස් කැටයෙන් පේන කොටසට වඩා වැඩි කොටසක් දී යට තියෙනවා. සාමාන්‍යයෙන් අපි මතක තියාගෙන භාගයක් විතර උඩ පේනවා භාගයක් යට තියෙනවා කියලා. නමුත් නිශ්චිතවම කිව්වොත් එහෙම අපේ ටීචර් සාමාන්‍යයෙන් කොටස් තුනකට අපි උස බැන්නොත් මේ සෙන්ටිමීටර 3ක් උස අයිස් කැටයක් දැම්මොත් කොටස් 1ක් සෙන්ටිමීටරයක් විතර ජලයෙන් උඩ පේනකොට සෙන්ටිමීටර 2ක් විතර ජලයෙන් යට පේනවා. ඉතින් ඔබට පුළුවන් ඇත්තටම කොහොමද නිරීක්ෂණය කරන්න අපි මේ කියන කරුණවල සත්‍ය අසත්‍යතාවය හොඳට බලා ගන්න පුළුවන්.
ඔව් සර්. මෙන්න මේ අයිස් කැට ගැන අපි කතා කරානේ. ඉතින් අයිස් කැට දිය නොවි වැඩි කාලයක් තියාගන්න මොන වගේ උපක්‍රමද අපේ අය පාවිච්චි කරන්නේ?
ඔව් දුවේ පුතේ, අයිස් කැට ඇයි වැඩි කාලයක් තියාගන්න ඕන? දැන් ඔබ හිතලා බලන්න. දැන් අපි දන්නවා මාළු වගේ දේවල් නරක් නොවේ තියාගන්න අපි අයිස් කැට පාවිච්චි කරනවා. අයිස් වල තියෙන ප්‍රයෝජනයක් වාසියක්. ඉතින් සාමාන්‍යයෙන් මොකක් හරි පෙට්ටියකට නේද, ලී පෙට්ටියක් වේවා, කාඩ්බෝඩ් පෙට්ටියක් වේවා, මේ අයිස් මේ කැට ටිකක් දාලා නිකම්ම මාළු తిව්වට නේද හරියන්නේ නැහැ නේද? ඉතින් අපි අයිස් කැට එක දිය නොවේ තියාගන්න උපක්‍රමයක් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් එතකොට ඔබ දන්නවා රිජි ෆෝම් පෙට්ටියක දාලා මාළු දාලා අයිස් කැට දාලා වහලා තිව්වොත් මාළු නරක් වෙන්නේ නැහැ. ඔබ දකින්නවාදී මාළු මිලදී ගන්න වෙළඳ පොළට ගියාම නේද, ඒ මාළු වෙළඳසැලට ගියාම දෙමව්පියන් සමග ඔබ දකින්නවාදී හැම විටම මාළුත් එක්ක අයිස් කැට තියලා තියෙනවා. ඇයි ඒ? මොකද සීත කිරීම තුළ ආහාර නරක් වීම අඩු වෙනවා, ආහාර කල් තියා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා තමයි අයිස් කැට. හැබැයි අයිස් කැට දැම්මට බෑ, ඒ සඳහා වාතය නේද, අයිස් කැට සමග නිතර ගෑවෙන්නේ නැති වෙන වාතය මුසු නොවෙන්න රිජි ෆෝම් පෙට්ටියක දාලා වහනවා. ඒ විතරක් නෙවෙයි ටීචර්. ටීචර් මතකද අපි පාසලේදී අපි පාසල් යන අවදී අපේ නිවාසවල ශීතකරණ එහෙම තිබුණේ නැහෙනේ. හැබැයි පාසලේදී ඔය අයිස් කැට වලින් අපිත් පුංචි පුංචි පරීක්ෂණ කරා. මට මතකයි අපේ යාළුවෙක් අයිස් කැට අරගෙන ආපු විදිහ. අපේ පරිසරය කරපු ටීචර් මට මතකයි ලී කුඩු ටිකක් ඉස්සෙල්ලාම ගේන්න පුළුවන් කෙනෙක් කවුද ඉන්නේ කියලා පන්තියෙන් ඇහුවා. ඉතින් අපේ පන්තියේ යාළුවෝ දෙතුන් දෙනෙක්ම අත උස්සලා ලී කුඩු ගෙනලා දුන්නා. මේ ලී කුඩු ටික අපේ පන්තියේ ශීතකරණයක් තිබුණු යාළුවෙකුට දුන්නා අපේ ටීචර්. දීලා කිව්වා, "පුතේ, හෙට ඔය අයිස් කැට ගේන්න ඕනේ. ගේනකොට අයිස් කැට ටික වැහෙන්න මේ ලී කුඩු ටික දාගෙන ඉන්න කියලා." ටීචර් මතකද? ටීචර්ට ඒ වගේ අත්දැකීම් තියෙනවද?
ඔව් සර්. මතු පිට ලී කුඩු තැවරුවාම අයිස් කැට දියවීම අඩු කර, ඒ කියන්නේ දියවීමෙන් වළක්ව ගන්න පුළුවන් නේද? ඔව්.
ටීචර් හිතන්න පුළුවන්ද? ඇයි සාමාන්‍ය පරිසරයේ තියෙන අයිස් කැට දියවෙන්නේත් මේ අයිස් කැට මතු පිට ලී කුඩු වලින් වහලා තියුවම, නැත්නම් අතුරා තියුවම ඇයි ඒ දියවීම ප්‍රමාද වෙන්නේ කියලා ටීචර් හිතන්න පුළුවන්ද?
මට හිතෙන්නේ උෂ්ණත්වයේ වාතයේ කියන දේවල් ලී කුඩු හරහා ඇතුළු වීම පාලනය වෙනවා ඇති.
ඔව්, හරියටම හරි. ඉතින් දුවේ පුතේ ඔබටත් පුළුවන් මේ වැඩේ කරන්න. කොහොමද? අපේ දුවල පුතාට තියෙන අයිස් කැට කීපයක් ගන්නවා. ඒ වගේම ලී කුඩු ටිකුත් හොයා ගන්නවා. හැබැයි ඒක මොහොතේ කරන්න. අයිස් කැට දෙකක් ශීතකරණයෙන් එළියට ගන්න. එක අයිස් කැටයක් සාමාන්‍යයෙන් ඔබ එළියෙන් තියලා තියන්න. අනිත් අයිස් කැටය ලී කුඩු වලින් නේද, ලී කුඩු මේ ටිකක් අරගෙන ඒක ඇතුලෙන් තියලා තියන්න. ඔබට පුළුවන් අයිස් කැටේ දෙක හොඳට බලන් ඉන්න. ලී කුඩු වලින් වහපු එක නම් පේන්නේ නැති වුණාට අර එළියේ තියෙන අයිස් කැටේ දිය වෙලා ගියාට පස්සේ ඔබ බලන්න ලී කුඩු වල වලින් වසා තිබුණු අයිස් කැටය දිය වෙලාද නැද්ද කියලා. ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන් අපි නිකම් එළියේ තිබු අයිස් කැටය දිය වුණාට ලී කුඩු වලින් වසා තිබූ අයිස් කැටය දිය වෙලා නැහැ කියලා. තරමක් දිය වෙලා තියෙයි. එතෙන්දි වෙන්නේ කෙලින්ම වාතය සමග ගැටීම, නැත්නම් කෙලින්ම වාතය සමග අපගෙන ගැටෙනවා කියන එක, නැත්නම් ස්පර්ශ වීමක් වෙන්නේ නැතුව බාධකයක් තියෙනවා. වාතය වටපිටාවේ තරමක් උණුසුම්, අයිස් කැටේ උණුසුම ඊට වඩා අඩුයි. ඉතින් අර උණුසුම් වාතය අයිස් කැටයට ළඟා නොවෙන්න ආවරණයක් වගේ, නිකන් බැම්මක් වගේ තමයි ඒ වෙලාවේදී ලී කුඩු ක්‍රියා කරන්නේ.
අපේ පොඩ්ඩෝ ලී කුඩු හොයන්නේ හැම හේදුවයිද දන්නේ නැහැ නේද සර්? පහසුවෙන් අවටින් සපයා ගන්න පුළුවන් නම් මේ පරීක්ෂණ ඔයගොල්ලෝ අත්හදා බලන්න. ඊළඟට අපි කතා කරමු දුල පුතාලට ශිෂ්‍යත්ව විභාගයටත් ඉතාම වැදගත් වෙන්න පුළුවන් ජලය හා සම්බන්ධ තවත් වැදගත් කරුණක් ගැන. ඒ තමා ජලය ආශ්‍රිතව ඇතිවන රෝග. ජලය ආශ්‍රිතව කිව්වහම මේ අපිරිසිදු ජලය ආශ්‍රිතව ඇතිවන රෝග ගැන තමයි අපි කතා කරන්නේ. අපි අඳුනගමු රෝග කීපයක්. පාචනය, ඒ වගේම සෙංගමාලය. පාචනය කියන්නේ නංස බඩේ අමාරුවක් එක්ක එන ලෙඩක් නේද?
මේ
සෙංගමාලය කියන්නේ කොයි වගේද සර්?
ඔව් දුවේ පුතේ දැන් අපේ ටීචර් අපිට මේ රෝග දෙකක නම් කිව්වනේ. ඉතින් අපිරිසුදු ජලයෙන් මේ රෝග බෝ වෙනවා. ඉතින් අපිරිසුදු ජලය පිරිසුදු කරගන්න ක්‍රමත් ඔබ දන්නවනේ ටීචර්. අපි ඊටු රෝග ටිකත් කියලම පොඩ්ඩක් මේක පැහැදිලි කරමුද?
ඔව් අපි ඒ ගැන කතා කරලෙමු. පාචනය, සෙංගමාලය, ඊළඟට හෙපටයිටිස්. හෙපටයිටිස් කියන්නේ අක්මා ප්‍රදාහය කියලා අපි හඳුන්වනවා. කොලරාව, අතිසාරය. මෙන්න මේ කියන රෝග අපිරිසිදු ජලය නිසා අපිට ඇතිවන රෝගී තත්ත්වයන්.
ඔව් දුවේ පුතේ මතක තියාගන්නකෝ. ඉතින් අපිරිසිදු ජලය වගේම අපිරිසිදු ආහාර වලිනුත් ඔය අපි ඉහත නම් කරපු මේ ලෙඩ රෝග අපිට වැළඳෙන්න පුළුවන්, බෝ වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සමහර විට ගෙමැස්සා වගේ සතුනුත් ඔය රෝග වලින් සමහර රෝග බෝ කරන්න දායක වෙනවා. එතකොට ඉතින් හැබැයි වැඩිපුර මතක තියාගෙන අපිරිසිදු ජලය. ඒතර අපිරිසිදු ජලය යොදාගෙන සකසන ආහාර ඕවා තමයි අපිට මේ ලෙඩ රෝග බෝ කරන්න හේතු වෙන්නේ. ඉතින් අපේ මේ බඩ අපි සලකුවොත් අපේ මේ උදරය විස බීජ නැත්තම් මේ නොගැලපෙන දේවල් තියාගන්න කැමති නැහැ. අපේ බඩට අපි නොදැනුවත්වම විස බීජ සහිත ආහාරයක් ඇතුල් වුණාම මේ බඩෙන් ඒ ආහාරය එළියට දාන්න මහන්සි ගන්නවා. කොහොමද මහන්සි ගන්න? එක්ක අපිට වමනයක් ඇති වෙනවා ටීචර්. දැන් අපි වෛද්‍යවරු ළඟට ගියාම වමනය කියලා අජීර්ණයක් වෙන්නේ නැති. ඒ කියන්නේ බඩේදී ජීර්ණය වීමට නොසුදුසු දෙයක් ආපු නිසානේ වෛද්‍යවරු ඒ වගේ දෙයක් කියන්නේ. ඉතින් එක්ක වමන යනවා. එහෙම නැත්තම් නොනවත්වා බඩේ එළිය යනවා. ඉතින් මේක දිගින් දිගටම වුණාම නේද බඩේ නොසුදුසු දේ පිටකරන ක්‍රමයේ වමනේ යෑම සහ අපි කියනවා බඩේ එළිය යෑම කියලා. නමුත් මේ දෙකම අපිට හරි අපහසුයි. ඒ නිසා තමයි අපි පිරිසුදු වතුර පානය කරන්න ඕනේ. පිරිසුදු වතුරෙන් ආහාර පිළියෙල කරන්න ඕනේ. ඉතින් වෛද්‍ය ප්‍රතිකාර ගත්තේ නැත්නම් ටීචර් ඔය හැම රෝගයකදීම අපිට ගොඩක් අපහසුතාවට ලක් වෙන්න වෙනවා. ඒ නිසා ඉතින් වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඕනෙත් නැහැ, වමන යන්නෙත් නැහැ, බඩේ එළිය යන්නෙත් නැහැ නේ ටීචර්. පිරිසුදු ජලය පානය කළොත්.
ඔව් සර්. පිරිසිදු ජලය කිව්වහම නටනතේ කුණකර නිවාගත් ජලය දිනපතා පානයට ගන්න පුළුවන් නම් මෙන්න මේ කියන රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙලා ඉන්න අපිට ඉඩකඩ ලැබෙනවා නේද සර්?
ඔව්. ඉතින් දුවේ පුතේ නටනකම් උණු කරාම ජලයට මොකද වෙන්නේ? දැන් ජලයේ උනත් විස බීජ තියෙනවා. ඉතින් ඒක අපි නිකම්ම ජලය පානය කරන්නේ නැත්තේ නේද? ඉතින් ජලය නටනකම් උණු කරාම, ඒ කියන්නේ සෙල්සියස් අංශක 100 වෙනකම් උණු කරනකොට කිසිම ජීවියෙකුට ඉන්න බෑ. ජලයේ අපිට නොපෙනෙන විස බීජ බැක්ටීරියා වර්ග තියෙනවා කියලා හිතන්නකෝ. තියෙනවනේ. අපි ඒකනේ මේ උණු කරලා නිමල පානය කරන්නේ. උණු කරලා ඒ විගසීම බොන්න බෑ. එතකොට අපේ කටපිච්චිලා ඊට වැඩි අනතුරක් වෙනවා. ඒ නිසා උණු කරලා නිමුව කියලා අපිට මේ ජලය අපිරිසුදු වීමක් වෙන්නේ නැහැ. උණු කරනකොට ජලයේ තියෙන ඒ විස බීජ සියල්ලම වාෂ්පලා යනවා. හොඳද? තව ඔබට මතක තියාගන්න කාරණයක් මම කියන්නම්. ජලය උණු කරනකොට ජලයේ මිශ්‍ර වෙලා තියෙන වාතය ටිකත් යනවා. හරි? ජලයේ මිශ්‍ර වෙලා තියෙන වාතය ටිකත් යනවා. ඉතින් දුවේ පුතේ ජලය උණු කරනකොට නටනකම් උණු කරනකොට විස බීජ නේද ඉන්නේ නැහැ. එච්චර රත් වෙනට එයා කැමති නැහැ. ඒ නිසා එයා එතනින් යනවා යන්න යන්නේ කොහොමද? අර වාෂ්ප ලෙස තමයි ඉවත් වෙන්නේ. ඉතින් දුවේ පුතේ අපි ඔබට කලින් සඳහන් කරපු පාචනය, සෙංගමාලය, හෙපටයිටිස්, එහෙම නැත්නම් අක්මා ප්‍රදාහය, කොලරාව, අතිසාරය කියන මේ රෝගයන් අපිරිසු ජලය මුල් කරගෙන අපිට වැළඳෙන රෝග, බෝවන රෝග. ඒ නිසා පිරිසු ජලය පානය කරන්න, සෑම විටම උණු කර නිවාගත් ජලය පානය කරලා එම රෝගවලින් බේරෙන්න හිතට ගන්න.
අපි තව තපූරු පරීක්ෂණයක් ගැන කතා කරමුද සර්? මේ පරීක්ෂණයට ඕන වෙනවා තරමක් පිරුණු වතුර වීදුරුවක්. ඒ වගේම නිල් පාට තීන්ත සල්පයක් ඒට දාලා දිය කරගන්න ඕනි. ඊට පස්සේ මේ නිල් පාට වතුර තියෙන්නේ දැන් මේ භාජනේ, මේක පිටපැත්ත හොඳට පිහදලා, ඒ කියන්නේ පිටපැත්ත ජල බිඳුවක්වත් තියෙන්න බෑ. හොඳට පිහදලා ඒ නිල් පාට ජලයේ තියෙන භාජනයට අපි දානවා අයිස් කැටයක්. අයිස් කැටයක් දාලා ටික වෙලාවක් තියෙනවා. ඉතින් ටිකක් වෙලා ගිහින් බැලුවහම මහ පුදුම සහගත දෙයක් අපිට දකින්න පුළුවන්. සර් කියන්නකෝ, හිතන්නකෝ, මතකද මේ මොකද්ද දකින්න තිබුණේ කියලා?
දුවේ පුතේ, මම නම් පොන්චි කාලේ හිතුවේ වීදුරුවේ සිදුරු ඇති. ඒ නිසා තමයි අර වර්ණවත් ජලයට අයිස් කැට කීපයක් දාපුවම වතුර බින්දු මේ වීදුරුවේ පිටපැත්තට ආවි කියලා. හැබැයි චුට්ටක් කල්පනා කරන මට හිතෙනවා වීදුරුවේ සිදුරක් වෙන්න බෑනේ. අපි වර්ණවත් ජලයනේ වීදුරුව ඇතුළට දාලා තින්නේ. එළියේ තියෙන වතුර අවර්ණයි. ඉතින් ටීචර් මට නම් ඒ කාලේ හරි පුදුමයක්. පස්සේ මම ඔක දැනගත්තා. ටීචර් කොහොමද ඔගෙන අදහසක් ආවේ? ටීචර් ඔය පරීක්ෂණය කරාම ටීචර් දැනුණු දේවල් අපිට කියන්න අපේ පැටවුන්ට අවදකින් බෙදලා දෙන්න?
ඔව්, ඇත්තටම මේක මැජික් එකක් වගේ නේද? පිටතට ජලය අපි දැම්මෙත් නැහැ, අපි ජලය තැවරුවෙත් නැහැ. හැබැයි පිටතට ජලය ඇවිල්ලා තියෙනවා. මේක මේ පරිසරයත් එක්ක සිද්ධ වුණ පුංචි විද්‍යාත්මක ක්‍රියාවලියක්. මම ඒක පැහැදිලි කරන්නම් මේ විදිහට. මෙන්න මේක තමයි ඇත්තටම හේතුව. වීදුරුවේ ඇති ජලයට අයිස් කැටයක් දැම්මහම මොකද වෙන්නේ? ඒ තියෙන ජලයේ උෂ්ණත්වය අඩු වෙලා ඒ ටික සිසිල් වෙනවා. දැන් වීදුරුවේ තියෙන ජලයට අයිස් කැටයක් දැම්මහම අපි දන්නවා අයිස් කියන්නේ ඝන වුණු සීතල වුණු ජලයනේ. එතකොට ඒක දැම්මහම වීදුරුවේ තියෙන ජලය සිසිල් වෙනවා. මෙන්න මේ සිසිල වීදුරුවේ සිට පිටපැත්තටත් පැතිරෙනවා. ඕගොල්ලන්ට ඒ වෙලාවේ මුලින් වීදුරුව අල්ලලා බැලුවහමයි පස්සේ වීදුරුව අල්ලලා බැලුවහමයි අයිස් කැටය දැම්මට පස්සේ මේ වෙනස හොඳට තේරෙයි. එතකොට මේ සීතල වීදුරුවේ සිට පිටපැත්තටත් පැතිරෙනවා. ඉතින් එතකොට වීදුරුවේ පිටතින් આવට වාතයේ තියෙනවනේ ජල බිඳු. මේ අපි ඉන්න මේ අවකාශයේ මේ වාතයේ ජල බිඳු තියෙනවා, ජල වාෂ්ප තියෙනවා. ඉතින් ඒ තියෙන ජල බිඳු ඒ ආකාරයට වීදුරුව මත තැම්පත් වෙනවා. ඒ වීදුරුවත් සිසිල් වීමත් එක්ක පිටත තියෙන ජල බිඳු වීදුරුවට ඇදලා ගන්නවා, වීදුරුවේ තැම්පත් වෙනවා. ඉතින් අන්න ටික වෙලාවක් යනකොට එහෙම එකතු වෙලා එකතු වෙලා ඒ ජල වාෂ්ප අපිට නොපෙනෙන විදිහටනේ නේද? එහෙම ගොඩක් එකට එකතු වුනහම අපිට පේනවා ජල බිඳු විදිහට වීදුරුවේ දිගේ පහළට රූරගෙන වැටෙනවා. මෙන්න මේක තමයි මේ පරීක්ෂණයේදී ඇත්තටම අපි හොඳින් තේරුම් අරගන්න ඕන හේතු සහිත ක්‍රියාවලිය.
ඔව්. ඉතින් ටීචර් මම තාචුට්ටක් එකතු කරන අපේ පොංචි පැටවුන්ට දැන් අපි අර වර්ණවත් ජල භාජනයේට අයිස් කැට ටිකක් දානවනේ. එතකොට මේ ජල භාජනය සිසිල් වෙනවා, අපට පරිසරයත් සිසිල් වෙනවා. ජල වාෂ්ප උෂ්ණත්වයක් යටතේ තියෙන ටීචර් දැන් උණු කරද්දි ජලය වාෂ්ප වෙනවා. එහෙනම් මේ වටපිටාවේ අපිට ජල වාෂ්ප තිබුණ කියලා දැනෙන්නේ නැහැ ටීචර්. හැබැයි අපට වටපිටාවේ තියෙන ජල වාෂ්ප තියෙන කියලා දැනගන්නේ කොහොමද? අර සිසිල් වූ භාජනයේ වටේ ඇවිල්ලා ජල වාෂ්ප තැම්පත් වෙනකොට ජල වාෂ්ප සිසිල් වීම තුළ අපිට ලැබෙනවා මේ ජල වාෂ්ප සිසිල් වීම තුළ ජලය තිබෙනවා කියලා හඳුනා ගන්න පුළුවන් වුණා. අපට පරිසරයේ තියෙන ජල වාෂ්ප පුතේ සිසිල් වීම තුළ අර වීදුරුවේ පිටපැත්තේ තැම්පත් වෙලා ටික වෙලාවක් යනකොට ජල වාෂ්ප අපිට ජල බිඳු බවට පත් වෙලා අර රූරා වැටෙන්නේ ඒකයි. ටිකක් වෙලා තිබුණේ. ඔකට හරි සරල පරීක්ෂණයක් ඔබට මම කියන්නම්. ටීචර් ශීතකරණයක තියෙන බීම බෝතලයක් අපි එලියෙන් තිබුවම අපි දකිනවා ටිකක් වෙලා ගියාම බෝතලේ පිටපැත්තේ ওই විදිහටම ජල බිඳු තැම්පත් වෙලා තියෙනවා. ඒ උනේ වටපිටාවේ තියෙන ජල වාෂ්ප වෙල එතන තැම්පත් වෙලා ඒවා අන්තිමට ජල බිඳිති බවට පත් වෙලා අපිට පේන ආකාරය.
සර් බස් එක යනකොටත් ඔය වගේ සංසිද්ධියකට අපි මොන දෙනව නේද වැස්ස වෙලාවකදී. ඒත් ඔය ක්‍රියාවලියම තමයි නේද?
ඔව් ගොඩක් සීතල පැතිවලදී තමයි ටීචර් අධ්‍යක්ෂකම ලැබෙන්නේ නේද අපිට නුවරළිය හපුතලේ වගේ ප්‍රදේශවලදී ඕක අපිට දැනෙනවා.
ඔව්. අපි තවත් පරීක්ෂණයක් ගැන පුංචි මතක් කිරීමක් කරමු. වතුර වීදුරු දෙකක් ගන්න. එකකට දානවා ලුණු මිශ්‍ර කරපු වීදුරු දෙකක් අරගෙන එකකට ලුණු මිශ්‍ර කරපු ජලය දානවා. අනෙකට සාමාන්‍ය ජලය දානවා. ඒක ලොගලන් ගන්න ඕන බිත්තර දෙකක්. ඉතින් මෙන්න මේ වතුර වීදුරු දෙකට බිත්තර දෙකක් දාන්න ඕනි. බලන්නකො මොකද වෙන්නේ කියලා. ලුණු මිශ්‍ර ජලයේ බිත්තරයට මොකද වෙන්නේ? සාමාන්‍ය ජලයේ බිත්තරයට මොකද වෙන්නේ? මේ පරීක්ෂණයේ ප්‍රතිඵල කියන්න පුළුවන්ද සර්?
ඔව් දුවේ පුතේ, ඔබට මේ පරීක්ෂණය කරද්දී ඔබට දැනුණු දේ කොමක්ද? සාමාන්‍ය ජල බඳුනට දාපු බිත්තරේ අඩියටම පතුලටම යනවා. හැබැයි ලුණු මිශ්‍ර ජල බඳුනට දාපු බිත්තරේ පහ වෙනවා නේද? හැබැයි ඔබට මම තව මෙහෙම දෙයක් කියන්නද, ලුණු සහිත භාජන දෙකක් ගන්න. දැන් මේ පරීක්ෂණය තව පොඩ්ඩක් ඉස්සරහට මම කියන්නම්. සාමාන්‍ය ජල භාජනයයි තව භාජන දෙකක් අරගෙන අපි දෙවෙනි භාජනයට ලුණු හැඳි තුනක් දාමු. තුන්වෙනි භාජනයට ලුණු හැඳි හයක් දාමු ටීචර්. පළවෙනි භාජනයේ ලුණු මිශ්‍ර කරන්නේ නැහැ. අංක කරන්නකො භාජන ටික නේද? නම් කරන්නකො 1 2 3 කියලා. පළවෙනි භාජනයේ ජලය පමණයි. දෙවෙනි භාජනයේ ලුණු හැඳි දෙකක් දානවා ජල ප්‍රමාණයට. අර එකම ජල ප්‍රමාණයක් තමයි භාජන තුනටම ගන්නෙ. තුන්වෙනි භාජනයේ ජල මේ අපි දානවා ලුණු හැඳි 6ක්. ලුණු ටික හොඳට දිය කළා. බිත්තර තුනක් අරගෙන දාලා බලන්න. ඔබට තවත් දෙයක් තේරෙයි. පළවෙනි භාජනයේ දාපු බිත්තරය අඩියටම යනවා පතුලටම යනවා. දෙවෙනි භාජනයේ දාපු බිත්තරය ජල භාජනයේ මැද හරියේ පාවි පාවි. හැබැයි ටීචර් තුන්වෙනි භාජනයේ දාපු බිත්තරේට මොකක් වෙයිද?
ඒක නම් ජල භාජනයේ මතු පිටම පාවේ.
ඔව් ටීචර් එතනදි වෙන්නේ මේ ජලයේ ඝනත්වය වැඩි වෙනවා. ලුණු මිශ්‍ර කරාම ඝනත්වය වැඩි වෙනවනේ. ඉතින් මේ ඝනත්වය වැඩි වීම තුළ තමයි මේ පාවීම සිදු වෙන්නේ. ඉතින් ඕකෙදි අපේ දීවරයෝ ඔයගෙන දැනගෙන හිටියා. ඒ නිසා එයාලා මොහොදේ යාත්‍රා හදන්න ඉගෙන ගත්තා. හැබැයි මේ ගංගාවල් වල යාත්‍රා හදනවට වඩා ඒගොල්ලෝ තේරුම් ගත්ත දේ තමයි මුහුදු ජලයේදී යාත්‍රාවල් ගිලින ප්‍රමාණය අඩුයි කියලා. ඒ කියන්නේ ගිලිනවා කියන්නේ ගිලිලාම යට යනවා නෙමෙයි. අර දැන් යම් ප්‍රමාණයක් ගිලිලා නෙමෙයි යාත්‍රාව පාවෙන්න පටන් ගන්නෙ. ඉතින් අපේ දීවර ජනතාව ඕවා දැනගෙනත් හිටියා. ඒකම නිසා මට මතක් වෙනවා අපි අර ගෙවත්ත පාඩමේදී හොඳ බීජ තෝරගන්නත් ලුණු ජලයේ දාලා පරීක්ෂා කරා කියලා අපේ අතීත ගොවියෝ අපි මතකද මතක් කරා අපේ පැටවුන්ට.
ඔව් සර්, පැරන්න ඒ වගේ සාම්ප්‍රදායික ක්‍රම භාවිතා කරලා තියෙනවා. හොඳ බීජ මොනවද, පැලවෙන්න සුදුසු නැති බීජ මොනවද කියන එක තෝරගන්න.
ඔව්. ඉතින් පුතේ අපි දැන් කතා කරමු ජලය හා සම්බන්ධ සිරිත්. ඔබ දන්නවා අපේ රටේ ජනවර්ග කීපයක් වාසය කරනවා. එතකොට ඒ ජනවර්ග එක එක ආගම් තමයි අදහන්නේ. ඒ ඒ ආගම් වලට ඒ ඒ සංස්කෘතීන් අනුව ඒගොල්ලන්ගේ සිරිත් විරිත් කීපයක් අපි කතා කරන්න යන්නේ. ඉතින් ටීචර් සිරිත් කියන ඒවා දන්නව නේද? කරන දේවල් සිරිත්, නොකරන දේවල් විරිත්. ඉතින් අපි බලමුද බෞද්ධයෝ නේද, බෞද්ධයෝ ඒගොල්ලන්ගේ ආගමත් එක්ක මේ කරන ජලය හා බැඳුණු චාරිත්‍රයක්.
අපේ ගෙදර දානයක් තියෙනවා කියලා හිතමුකෝ, සාංගික දානයක්. එහෙම නැත්නම් බණක් වෙනුවෙන් ස්වාමින් වහන්සේ නමක් වැඩම කරනවා කියලා. ඉතින් ඒ වෙලාවට අපි ඒ සංඝයා වහන්සේලාගේ පාදෝවණය කිරීමක් කරනවා ජලය යොදාගෙන. ඒක බෞද්ධ චාරිත්‍ර විදිහක්.
ඔව් ටීචර්, ඒ වගේමයි අපි දැන් අනතුරු විපත් වලින් මිදෙන්න කියලා නේද පිරිත් පැන් හිනවනේ. ඒතර මේ පිරිත් පැන් කියලා කියන්නේ බෞද්ධ ජනතාවගේ ඒ සංස්කෘතියේ නේද ආශිර්වාද ලබා ගන්න යොදා ගන්න ජලය පිරිත් පැන්.
ඔව්. ඒ වගේම තව චාරිත්‍රයක් තියෙනවා සර්, කුම්භාභිෂේකම්. මෙන්න මේක කුම්භාභිෂෝතම් කියලාත් අපි හඳුන්වනවා. මේක ද්‍රවිඩ ජනයාගේ චාරිත්‍ර විදියක්. ඒ කියන්නේ දෙවිවරුන් නෑවීම කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ.
ඔව් දුවේ පුතේ, ඔබ ඔබේ ප්‍රදේශයේ තියෙනවා නම් කෝවිලකට ගිහිල්ලා බලන්න. අපේ රටේ ඉතින් නේද බොහෝ ආගම් අදහන අය ඉන්නවා. ඒ හැම දෙයක් ගැනම දැනගෙන ඉන්නක වටිනවා. දවසක් මම ගියා, ඇත්තටම කෝවිලකට ගියාම මම උදෑසනම ගියා. ගියාම අපි දුටු දේ තමයි මේ කෝවිලේ ඉන්න ඒ පූජකවරු, අපි නැත්තම් කියන කුරුක්කල්වරු කියලා. ඒ අය මේ ඒගොල්ලෝ දෙවිවරු කීප දෙනෙකුටම ඒගොල්ලෝ මේ පූජෝපහාර කරනවා, ඒගොල්ලෝ වන්දනාමාන කරනවා. ඉතින් උදෑසනම කරන්නේ දෙවිවරුන්ට ලස්සන මේ අලංකාර මේ ඇඳුම් ආයිත්තම් අඳලා තියෙනවා. ඒ ඔක්කොම ඉවත් කරලා ටීචර් නාවනවා දෙවිවරු. කිරිවලින් නෑවේ මුලින්ම මම දුටු විදිහට. කිරිවලින් නාවලා ඊට පස්සේ පිරිසුදු ජලයෙන් නාවලා අපි අර ඇඟ පිහදා ගන්නවා වගේ තුවායක් තියලා තෙතමාත්තු කරලා අර ඇඳුම් අඳනවා. ඉතින් ඒක ඒ ක්‍රියාවලියට කියන කුම්භාභිෂේකම්. සමහර පොත්පත් වල තියෙනවා පැටවුනේ කුම්භාභිෂෝතම් කියලා. ඉතින් ද්‍රවිඩ ජනතාව නැත්නම් හින්දු ආගමිකයෝ තමයි මේ කුම්භාභිෂේකම් නැත්නම් කුම්භාභිෂෝතම් කියන මේ චාරිත්‍ර ඉෂ්ට කරන්නේ. ටීචර් තව චාරිත්‍රයක් අපිට හම්බ වෙනවා මේ කතෝලිකයන්ගේ ප්‍රසාද ස්නාපණය නැත්නම් බෞතිස්ම කරනවා කියලා. එතින්දි කරන්නේ මේ ජලයේ ගිල්වා එකපාරක් ඉහළට ගැනීම. ඉතින් චූටි දරුවන් පවා සමහර විටකදී මේ බෞතිස්ම කරනවා නැත්නම් ප්‍රසාද ස්නාපණය කරනවා. කතෝලිකයන් ජලය හා බැඳුණු චාරිත්‍රයක් විදිහට කරනවා. මේ අපි පිරිත් පැන් යොදා ගන්නවා වගේ බෞද්ධයෝ ටීචර් ආශිර්වාද ජලය කියලා මේ කතෝලික ජනතාව ඒගොල්ලන්ගේ තියෙන මේ ආශිර්වාද ජලය. අපි කියන්නේ පිරිත් පැන්, කතෝලිකයන් කියන්නේ ආශිර්වාද ජලය කියලා.
එතකොට සර් අත පැන්වත් කිරීම කියලා බෞද්ධ අයගේ චාරිත්‍රයක් තියෙනවා නේද විවාහ මංගල උත්සවවලදී. ඒකත් එතකොට බෞද්ධ චාරිත්‍රයක් විදිහට තමා ගන්නෙන්නේ. අනිද්ද තමයි අලුත් අවුරුද්දට ස්නානය කරනවා. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදා වෙනකොට මෙන්න මේකත් ප්‍රධාන චාරිත්‍ර විදියක්. ඒ වගේම සර් ඉස්ලාම් ආගමිකයන් තමන්ගේ ආගමික ස්ථානයට ඇතුල් වෙන්න කලින් අත්පාදෝවණය කිරීමක් සිද්ධ කරනවා. ඒක අනිවාර්ය චාරිත්‍රයක් නේද?
ඔව් පුතේ. ඉතින් මේ මුස්ලිම් ජාතිකයන් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ ආගමික ස්ථානට මස්ජිදයට ඇතුල් වෙන විට පාද මූණ දෝවණය කරගෙන යෑම තියෙනවා. ඒ වගේම තවත් පුතේ සිරිතක් තියෙනවා මේ මුස්ලිම් ජාතිකයන් මිය ගියාම මතක දේහය නාවනවා. ඔවුන්ගේ මල සිරුර නාවනෝ. ඉතින් මගේ මුස්ලිම් මිතුරන් කීප දෙනෙක් හිටියා පාසල් සමයේ. අපි යාළගෙන් අහලා බැලුවා. ටීචර් කැමති වෙයි ඇත්තට මේ විස්තරය අහගන්න. මම හොය ඇයි මේ මිය ගියාම නාවන්නේ. ඉතින් දැන් අපි දන්නවා අනිකුත් ජනතාව නේද, අනිකුත් ආගම් අදහන අය අනිකුත් ජනවර්ග මිය ගියාම මේ මල සිරුර නාවන්නේ නැහැ නේ. හැබැයි මුස්ලිම් අය නාවනෝ. මම හොය ඇයි කියලා මගේ මිතුරෙක් මට කියනවා. ඒගොල්ලෝ මිය ගියාම ඒගොල්ලන්ගේ මල සිරුර මිහිදන් කරන්නේ ටීචර් මේ මුහුණ නැගෙනහිර පැත්තට පිහිටසෙලු. මුහුණ නැගෙනහිර දිශාවට පිරිනසෙලු මිහිදන් කරන්නේ. හේතුව ඒගොල්ලන්ගේ දෙවියන් වහන්සේ මේ මල් මිය ගිය පුද්ගලයා හමුවෙන්න එනවලු. ඇවිල්ලා එයා කරපු හොඳ දේවල් නරක දේවල් එයාත් එක්ක කතා කරලා හොඳ දේවල් කරලා නම් එයාට දිව්‍ය ලෝකෙට යන්නත් නරක දේවල් කළා නම් අපාගත වෙන්නත් දු දෙවියන් වහන්සේ කටයුතු කරන. ඉතින් ඕන දෙවි කෙනෙක් අපි දන්න විදිහට හොඳ දේවල් වලට නිකව කැමති. ඉතින් අර දෙවියන් වහන්සේ ඇවිල්ලා අර පුද්ගලයා සමග සාකච්ඡා කරන නිසා එයා පිරිසිදුව මිහිදන් කිරීම කරනවා කියලා තමයි මේ මගේ මිතුරා මම දැනුවත් කරේ. ඉතින් පැටවුනේ ඔබේ දැනුමට එක එකතු කරගන්න ගමන් අපි බලමු අපේ දුවල පුතාලගේ සාමාන්‍ය දැනුමට ජලය සම්බන්ධ කරුණු කීපයක් එකතු කරන්න නේද ටීචර්?
ඔව්. ජලයේ පාඩමට වගේම දුවල පුතාලගේ සාමාන්‍ය දැනීමටත් මේ වටිනා කරුණු ටිකක් අපි එකතු කරනවා මේ පාඩමේදී. ඒ තමයි අපේ රටේ ප්‍රධාන ගංගා. ඒවා මුහුදට වැටෙන, එහෙම නැත්නම් මුහුදට ගලා යන ප්‍රදේශ සහ ඒවා මුහුදට වැටෙන පළාත් මොනවද කියන එක ගැන. අපි බලමු මහවැලි ගඟ. ලංකාවේ දිගම ගංගා විදිහට සලකන්නේ. ඉතින් මහවැලි ගඟ මුහුදට වැටෙන ආසන්න ප්‍රදේශයේ ත්‍රිකුණාමලය ඒක අයිති වෙන පළාත තමයි නැගෙනහිර. එතකොට සර් කැලණි ගඟ.
ඔව්. ඉතින් දුවේ පුතේ සිව්මහා ගංගා කියලා ප්‍රධාන ගංගා හතරක් ගැන කතා කරනවානේ. ඉතින් මහවැලි ගඟ ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙන්නේ ස්ථාන තුනකින්. මහා ගඟක් විදිහට ගිහිල්ලා ටීචර් ඒක අතු ගංගා වලට බෙදලා ස්ථාන තුනකින් තමයි මුහුදට එකතු වෙන්නේ. හැබැයි කැලණි ගඟ එහෙම නෙවෙයි. කැලණි ගඟ කොළඹ මෝදර කියන ප්‍රදේශයෙන්, ඒ කියන්නේ බස්නාහිර පළාතින් තමයි මුහුදට එකතු වෙන්නේ. දැන් ටීචර් කැලණිය කොළඹ මෝදරින් නම් කළුගඟ මුහුදට වැටෙන දිස්ත්‍රික්කයේ පළාතයි කියන්නේ කොමට?
කළුගඟ කළුතර. කළුතර ප්‍රදේශ කළුතර දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාතටනේ කැලණි කළු කියන ගංගා දෙකමයි තියෙන්නේ නේද?
පුංචි දුවල පුතාට මතකද මන්ද පහුගිය ප්‍රශ්න පත්‍ර ටිකක් පරිශීලනය කරා නම් ඒක අවුරුද්දක අහලා තිබුණා. එකම පළාතකින් මුහුදට ගලා බසින ප්‍රධාන ගංගා දෙකක නම් තෝරන්න තිබුණා. එතකොට කළු සහ කැලණි තමයි උත්තර ලෙස අපි තෝරගන්න ඕනේ. හොඳයි. ඊට පස්සේ කියන්නකෝ වලවි ගඟ මුහුදට ගලා බසින්නේ.
වලවි ගඟ අම්බලන්තොට ප්‍රදේශයෙන් දකුණු පළාතටයි අයිති.
ඔව් දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කය තමයි ටීචර් අම්බලන්තොට කියන මේ ප්‍රදේශයේ දකින්න පුළුවන් වෙන්නේ. එහෙනම් තව ලස්සන නමක් නිල්වලා කියන ගඟ. ලස්සන නමක් නේ නිල්වලා ගඟ. නිල්වලා ගඟ මුහුදට වැටෙන ප්‍රදේශය සහ පළාත කියන පුළුවන්ද ටීචර්ට?
ඔව් නිල්වලා ගඟ මාතර දිස්ත්‍රික්කයේ ඒ කියන්නේ දකුණු පළාතෙන් මුහුදට වැටෙන ගංගාවක්.
ඒ වගේම ගින්ගඟ.
ගින්ගඟ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල ප්‍රදේශයෙන් ඒත් දකුණු පළාතෙන් මුහුදට වැටෙන ගංගාවක් විදිහට තමයි ගින්ගඟත් සැලකෙන්නේ.
ඔව් ඒ වගේම ගොඩක් අය අතර ජනප්‍රිය ගංගාවක් තමයි ටිෂ මැණික් ගඟ. හේතුව කතරගම කිරිවෙහෙර අසලින්නේ මැණික් ගඟ ගලාගෙන යන්නේ නේද? ඉතින් මැණික් ගඟ මතක් කරපු ගමන් මට මතක් වෙනවා අර දිය කැපීමේ මංගල්‍යය සිදු කරන්නේ ওই කතරගම පෙරහැර අවසන් කළ මැණික් ගඟේනේ. ඉතින් මැණික් ගඟ මුහුදට වැටෙන්නේ කොයි ස්ථානයේද?
මැණික් ගඟ යාල ප්‍රදේශයේ ආසන්නයේ මුහුදට වැටෙන්නේ. ඒකත් දකුණු පළාතට නේද අයිති?
ඔව් දකුණු පළාතට. එතකොට ඉතින් දැදුරු ඔය?
දැදුරු ඔය හලාවත. හලාවතින් එකතු වෙන්නේ මුහුදට. ඒක අයිති වෙන්නේ වයඹ පළාතට. ඒ වගේම ජලය කියන සම්පතට වටිනාකමක් එකතු කළ අපේ රටේ ප්‍රධාන වැව් කීපයක් ගැන අපි මතක් කරලා දෙමු සර්. මේකත් අපේ දරුවන්ට මේ අවස්ථාවේ වැදගත් වෙයි කියලා හිතෙන නිසා.
ඔව් ඉතින් දුවේ පුතේ ඔබ දන්නවා අපේ රජවරු ජලය ගැන හොඳ අවබෝධයකින් හිටියා. මම මේ ළඟදී එක වැඩසටහනකට සවන් දුන්නා. අපේ රටේ වැව් හදපු ඉංජිනේරු ඇෆ්ගනිස්තානය කියන රටට ගිහිල්ලා තිනවලු පුතේ ඉතිහාසෙදී ඒ රටවල් වල වැව් හදලා දෙන්න. ඉතින් බලන්න අපේ රටේ හිටපු ඉංජිනේරු වැව් තාක්ෂණය ගැන කියලා දෙන්න ඇෆ්ගනිස්තානය කියන රටට ගියා කියලා තොරතුරු සඳහන් වෙනවා. ඉතින් ඇයි අපේ රජවරු ඒ වගේ දෙයක් කරේ? මං කියන්නේ ඇෆ්ගනිස්තානට ගිය එක නෙමෙයි, අපේ රටේ වැව් හැදුවේ. අපේ පරාක්‍රම රාහු රජුරෝ කිව්වනේ අහසින් වැටෙන එක දිබිඳක් හෝ ප්‍රයෝජනට නොගෙන මුහුදට යන්න නොදෙව් කියලා. ඒ නිසා තමයි අහසින් වැටෙන ජලය වැව් බැඳලා එකතු කරගත්තේ. එකතු කරගෙන වැස්ස නැති කාලවලදී වගා කටයුතු කළා. රට ස්වයං පෝෂිත කරගත්තා නේද? මිනිසුන්ගේ ජල අවශ්‍යතා සම්පූර්ණ කරගත්තා. ඉතින් ඒව මතක් කරන ගමන් මාට ඔබට මුලින්ම කියන්න ඕනේ ලංකාවේ හදපු මුල්ම වැව තාමත් තියෙනවා ටීචර්. මේ මුල්ම වැව ලෝක උරුමයක් කරන්න සාකච්ඡා කරමින් පවතිනවා කියලත් මම ප්‍රවෘත්තියකට සවන් දුන්නා. ඉතින් ඇත්තම විය යුතුයි ලෝක දින පැරණි වැවක් අවුරුදු 2000 ගණනක් පැරණි අබය වැවට කියනවා තව නමක් බසවක්කුළම වැව කියලා. ඒක මතක තියාගන්න පුළුවන් පැටවුනේ. මේ වැව හදන්නේ පණ්ඩුකාභය රජතුමා. පණ්ඩු අබය තමයි මේ පණ්ඩුකාභය කියලා කෙටි කරලා කියන්නේ. නං පණ්ඩු අබය රජු නැත්තම් පණ්ඩුකාභය රජපු හදපු වැව අබය වැව. එයට කියන තව නමක් තමයි බසවක්කුළම වැව. ඒ වගේම ඔයාලා දන්නවද ලංකාවේ හදලා තියෙන දෙවනි වැව ටීචර්? අපේ රටට බුදුදහම රැගෙන එනකොට මිහිඳු හාමුදුරුවෝ හිටපු රජතුමා තමයි ওই වැව හදන්නේ.
දේවානම්පියතිස්ස රජතුමා.
ඔව්. ඉතින් බලන්නකො ටීච, දේවානම්පියතිස්ස රජුරුවන්ගේ නමේ කොටසක් අරගෙන තමයි ඒ වැවට නම දාන්නේ.
තිසාවැව
කියලා. තිසාවැව කියලා. ඊට පස්සේ මින්නේරියේ වැවක් හදපු නිසා මහසෙන් රජුරුවන්ට දෙවි කෙනෙක් විදිහට සලකන මේ ප්‍රදේශයේ ජනතාව.
ඔව්, මින්නේරියේ දෙවියෝ කියලා කිව්වනේ නේද?
ඔව්. ඉතින් දුවේ පුතේ, වැව් ගැනත් ගොඩක් දේවල් කියන ඔබ වැව් කීපයක් සහ ඒවා සාදපු රජවරු ගැනත් මතක තියාගන්න.
ඔව්. පරාක්‍රම සමුද්‍රය මහා පරාක්‍රම බාහු රජතුමා විසින් නිර්මාණය කරන්නේ දුන්නක්. ඒ වගේම කලාවැව ධාතුසේන රජතුමා. කන්තලේ ගිරිතලේ කියන වැව් දෙවනි අග්බෝ රජතුමා. ඉතින් ජලය හා සම්බන්ධ පුංචි ඔබට වැදගත් වෙන කරුණු රාශියක් ගැන අපි කතා කළා. එහෙමනම් අද දවසේ ප්‍රශ්නය විදිහට අපි අහන්නේ මෙන්න මේ ගංගාවල් සම්බන්ධ ප්‍රශ්නයක්. අම්බලන්තොට ප්‍රදේශයෙන් මුහුදට එකතු වෙන ගංගාව කුමක්ද? නැවතත් ප්‍රශ්නය, අම්බලන්තොට ප්‍රදේශයෙන් මුහුදට එකතු වෙන ගංගාව කුමක්ද? මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු මෙන්න මේ කියන දුරකථන අංකයට කෙටි පණිවිඩයකින් එවන්න. 0711 817 6977. 0711 817 6977.
අද දිනට දුවේ ඔබෙන් සමුගෙන යන්නයි මේ සූදානම. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරන මම ඔබේ ආදරණීය ගුරුතුමා අනුෂ්ක නුවන්ප්‍රිය.
මම ඔබේ ආදරණීය ගුරුතුමිය චන්ද්‍රිකා අමරතුංග.
ආදරණීය දුවේ පුතේ, අද ශිෂ්‍යත්වය පරිසරය පාඩම එක්ක උවේ ගුරු කෙතරින් ඔබ හමු වුණේ බණ්ඩාරවිල මධ්‍ය මහාවිද්‍යාලයේ අනුෂ්ක නුවන්ප්‍රිය ගමකේ ගුරුතුමා සමගින්, බණ්ඩාරවිල ශාන්ත ජෝසප් විද්‍යාලයේ චන්ද්‍රිකා උදයන්ති අමරතුංග ගුරුමෑණියන්. අපි තවත් පාඩමකින් හමු වෙමු.